ඊළඟට උදේකාන්ත ගුණතිලක මන්ත්‍රීතුමා විනාඩි 7ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
අපේ ගරු මූලාසන ආගරු මන්ත්‍රීතුමා ගරු සභාපතිතුමාගෙන් අවසරයි. විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේ වගේම අපේ බදු පනත කතා කරන අවස්ථාවේ විශේෂයෙන් මේ වෙලාවේ අපිට මතකයි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් එවගේ මේ රටේ ග්‍රාමීය කර්මාන්ත අපි කුඩා කාලය තුළ විශාල ප්‍රමාණයක් මේ රටේ අපිට දකින්න පුළුවන්කම ලැබුණා. එවගේම අපි ඒ තුළ නිෂ්පාදන ආර්ථිකයකට වර්තමාන ආර්ථිකර ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන නිෂ්පාදන ආර්ථිකයක් අපි කුඩා කාලේ එවගේම 77ට පෙර අපේ රටේ දකින්න ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. එවගේම අපේ දැදිගම ආසනය තුල රැඳී තිබ මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලාවක්, පේෂ කර්ම ශාලාවක්. එවගේම ඒක විතරක් නෙවෙයි ඒ කාලය තුල ඒ තුල්රිය පෙහෙකම්වල එවගේම මත්කම පෙහෙකම්වල එවගේම පූගොඩ පෙහෙකම්වල වැල්ලවත්ත පෙහෙකම්වල එවගේම සිමෙන්ති කර්මාන්ත ශාලා, කඩදාසි කර්මාන්ත ශාලා, වාහනේ කර්මාන්ත ශාලා එවගේම කැලණි වගේ ටයර් කර්මාන්ත ශාලා මෙවැනි විශාල කර්මාන්ත ශාලා ප්‍රමාණයක් අපිට දැක ගන්න ලැබුණා. ඒ තුළ විශාල රැකියා ප්‍රමාණයක් අපේ ප්‍රදේශවල ජනතාවට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේ මේ තුළින් ඒ ප්‍රදේශවල ජනතාවට ආර්ථිකය ශක්තිමත් වුණා. දැන් ඒ ආර්ථික ක්‍රමය, ඒ තිබ්බ ආර්ථික ක්‍රමය 77 තිබ්බ ඒ දේශපාලන පෙරළියත් එක්ක 6-5ක එදා බලයක් ලබාගෙන ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කරන්න කියලා ආපු අය අවුරුදු 5කින් ඡන්දයක් තියාගන්න බැරි තැනටපත් වුණා. ඒ වගේ මේ ආර්ථිකය ඒ කාලෙත් ඒ විනාශ වුණ ආර්ථිකය ඔවුන් තව තවත් විනාශ කරා අවුරුදු 17ක් යනකොට රටේ ආර්ථිකය. එනිසා ඒ ආර්ථිකය විනාශ කළා. ඒ වගේම සංස්කෘතිය විනාශ වුණා. ඒ වගේ මේ තත්ත්වය ජනතාව අවුරුදු 17කින් පස්සේ නැවත අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ රජයකට බාර දීලා යන අතරේ යුද්ධයක් එක්ක තමයි බාර ගන්න පුළුවන්කම ලැබුණේ. එනිසා එදා යුද්ධය අවසන් කරන්න ඒ හිටපු නායකයින්ට බැරි වුණා. ඒ වගේම ඉන් පසුව 2005 වර්තමාන අගරු අගමැතිතුමා බලයට පත් වෙලා එදා යුද්ධය ලෝකයේ යුද විශේෂඥෝ කීවේ යුද්ධය නිමා කරන්න බෑ කියලා. ඒ ලෝකයේ යුද විශේෂඥෝ යුද්ධය නිමා කරන්න බෑ කියපු යුද්ධය එදා පුළුවන්කම ලැබුණා. කෙටි කාලයක් තුල යුද්ධ නිමා කරලා සාමය ගේන්න. ඒතර මම අහන්න කැමති ඒ යුද විශේෂඥවන්ට වඩා ඉහළින් නෙවෙයිද එදා ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරපු වර්තමාන අධිකාර ජනාධිපතිතුමා හිටියේ කියන කාරණාව. ඒ වගේම එදා එකට නායකත්වය ලබා දුන්න එදා අධිකාර ජනාධිපතිතුමා හැටියට හිටපු වර්තමාන ගරු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද විශේෂඥන්ට වඩා ඉහළින් නෙවෙයිද හිටියේ කියන කාරණාව මම අහන්න කැමති. මොකද ඒ යුද විශේෂඥෝ එහෙම බෑ කියපු කාරණාව කෙටි කාලයකින් ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබුණා. යුද්ධ නිමා කරලා සාමයක් කොට නැගුවා. එවාගේ මේ යුද්ධය නිමා කරන්න කටයුතු කරන කාලය තුලත් අපි දුටුවා බොහොම සදා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම එදා යුද්ධය ආරම්භ කරලා එවාගේම කටයුතු කරන යන කාලය තුල මුල් කාලය තුල සහයෝගය ලබා දුන්නා. හැබැයි යුද්ධය අවසන් වෙන කාලය තුල විපක්ෂ උදවිය එදා අපිට මතකයි කකුලෙන් අදින හැටි. ඒ වගේම ඒ සහයෝගය ලබා දුන්නා වගේම මුල් කාලේ ඊට පස්සේ අයින් වෙලා ඊට පස්සේ ඒකට ඒ කකුලෙන් ඇද්දා. නමුත් එදා එක්සත් ජාතික පක්ෂයේ කොටසක්, ප්‍රගතිශීලී කොටසක් අධිකාර ජනාධිපතිතුමාට, මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒකට ශක්තිය ලබා දුන්නා. නිසා එදා විධායක බලය ඔහුට තිබුණා. ඒ වගේම විධායක බලය තිබුණ නිසා පුළුවන්කම ලැබුණා ඒ බලය පාවිච්චි කරලා යුද්ධ නිමා කරන්න සාමයේ. එවගේම ඒ යුද්ධ නිමා කරලා සාමයේ ගෙනා වගේම ඊට පසුව පුළුවන්කම ලැබුණා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. එවගේම ලෝක ආර්ථිකයේ වැටෙන වෙලාවක් තිබ්බා 2007-2008 කාලය තුල. හැබැයි 2007-2008 කාලය තුල ලෝකයේ ආර්ථිකය වැටෙනකොට ගරු මූලාසන මන්ත්‍රීතුමනි අපිට අපේ ආර්ථිකය වැටුන්නේ නැහැ. අපේ ආර්ථිකය වැටෙන්නේ නැතුව ගමේ අපිට මතකයි අපේ ගමේ අපේ ආසන තුල කුඩා නගරවලට බැංකු වැටුනේ ලෝකයේ ආර්ථිකය වැටෙන වෙලාවේ. ඒ වගේම අපේ නගරවල වැඩියෙන් බැංකු වැටුනේ ඒ ලෝකයේ ආර්ථික වැටෙන වෙලාවේ නමුත් අපේ රටේ ආර්ථික වැටෙන්නේ නැතුව කලමනාකරණය කරගන්න පුළුවන්කම ලැබුණා ලෝකයේ ආර්ථික වැටෙන වෙලාවේ. ඒ නිසා අපිට
විනාඩි දෙකක් කාලයක්
ලැබෙනවා. අද වර්තමානයේ එවැනි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ලෝකයේ ආර්ථිකය වැටිගෙන ගියත් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න දේශීය කර්මාන්ත ඇති කරලා ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ වර්තමාන අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශීය නිෂ්පාදනය වැඩි කරමින් ඒවට අතහිත දෙමින් ඒ වගේම කර්මාන්තවලට සහන ලබා දෙමින් ණය සහන ලබා දෙමින් මේ ආර්ථිකය දියුණු කරන්න ආර්ථිකය ශක්තිමත් කරන්න ඕ පෞගිය ජහපාලන කාලය තුල ඒ වට වූ ආර්ථිකය විනාශ කළ ආර්ථිකය විනාශ කළ සංස්කෘතිය ඒ වගේම ඒ විනාශ කළ අපේ සියලු දේවල් නැවත වතාවක් ගොඩනගන්න අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා අපිට සතුටක් තියෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ පැත්තෙන් ඒ වගේම අපනයන භෝග වගාව පැත්තෙන් නිෂ්පාදනය වැඩි කරලා ඒ වගේම ඒ තුලින් ගාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න යන වැඩපිළිවෙලට අපේ අද ගාමීය ජනතාව විශාල අපිට දේශපාලන වශයෙන් ශක්තියක් දුන්නා වගේම ඒ දේශපාලන වශයෙන් ගන්නා තීන්දුව తీරන අද නිවැරදිව ශක්තිමත්ව
අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක
කරනවා. ඒ නිසා අපි 20 වෙනි සංශෝධනය තුලින් අද රට ආයෝජකයෙන් නැහැ. මොකද අද රටේ අස්ථාවර භාවයක් තියෙනවා මේ 19 වෙනි සංශෝධනය තුල. ඒ නිසා 20 වෙනි සංශෝධනය තුල එයා ඒ නායකත්වය ශක්තිමත් කරන්න ඒ නායකත්වය ශක්තිමත් කිරීම තුලින් ඒ වගේම ආයෝජකෝ වැඩි වශයෙන් පැමිණලා ඒ ගමන ඒ ශක්තිය
ලබා ගන්නට
අවශ්‍යයි කියන කාරණා මතක් කරමින් මගේ වැදගත් කීපය අවසන් කර
සිටිනවා. ඊළඟට SM මහරූප මොහොමඩ් මහරූප් ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් විනාඩි 7ක කාලයක් ඔබතුමාට ලැබුණා.
ගෞරව සභානායකර අවර්களே சபைக்கு தலைமை தாங்கிக் கொண்டிருக்கும் உறுப்பினர் அவர்களே முதலில் உங்களுக்கு என்னுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன். உற்பத்தி வரி தொடர்பான இந்த விவாதத்தின் போது எனக்கும் பேச கிடைத்தமை பெருமகிழ்ச்சி. அதற்கு முதலில் அண்மையிலே அம்பாறை மாவட்டம் சங்கமங்கண்டி பிரதேசத்திற்கு அருகாமையில் கடலிலே 38 மைல் தொலைவிலே நியூ டயமண்ட் என்கின்ற கப்பல் எரிந்து போன ஒரு சம்பவம் இந்த நாட்டிற்கே ஒரு பெரும் துயராகவும் அச்சுறுத்தலாகவும் அமைந்திருந்தது. குறிப்பாக எமது பிராந்தியத்திலே இந்த தீ தொடர்ந்தும் எரிகின்ற ஒரு நிலை ஏற்படுமாக இருந்தால் இந்த பிராந்தியத்தினுடைய கடல் பகுதி மாத்திரமல்லாமல் தரையில் வாழ்பவர்களுக்கும் அச்சுறுத்தல் இருப்பதான செய்திகள் தெரிவிக்கப்பட்டன. இருந்தபோதும் கூட எமது நாட்டினுடைய கடற்படை விமானப்படை அதேபோன்று இந்திய கடற்படையினுடைய கப்பல்கள் இந்திய கரையோர படையினுடைய கப்பல்கள் என்பவையெல்லாம் அங்கே மிகவும் வினைத்திறனாக செயற்பட்டு அந்த தீயை அணைத்தமைக்காக முதலில் எமது இலங்கை கடற்படை விமானப்படைக்கு என்னுடைய நன்றியை நான் தெரிவித்துக் கொள்கின்றேன். அதுபோல இந்த தேசத்திலே COVID-19 என்கின்ற மிக மோசமான ஒரு நோயையும் சிறப்பாக கட்டுப்படுத்திய ஒரு நாடு என்கின்ற பெருமையை பெருமளவிற்கு செயற்பட்ட இந்த அரசாங்கத்திற்கும் என்னுடைய வாழ்த்துக்களையும் பாராட்டுகளையும் தெரிவிக்கின்றேன். ஏனென்றால் இன்றைய பத்திரிகை செய்திகளை பார்க்கின்ற போது பத்திரிகை செய்திகளில் சொல்லப்பட்டிருக்கின்ற விடயம் உலக சுகாதார ஸ்தாபனத்தினுடைய தலைவர் கூறியிருக்கின்றார். COVID-19 விடவும் மோசமான ஒரு தொற்றுக்கு இந்த நாடு முகம் கொடுக்க நேரிடும், எனவே எல்லோரும் தயாராகுங்கள் என்பதாக கூறியிருக்கின்றார். COVID-19 கட்டுப்படுத்தியது போல அதைவிடவும் பாரதூரமான நோய் தொற்று ஏற்பட்டாலும் இந்த அரசாங்கம் அதனை கட்டுப்பாட்டிற்குள் கொண்டு வர வேண்டும் என்று நான் பிரார்த்திக்கின்றேன். இதேபோல பல விடயங்கள் இந்த அரசாங்கம் தொடர்பாக பாராட்ட வேண்டிய விடயங்கள் இருக்கின்றன. பாதாள உலக கோஷ்டியினரை ஒழிக்கும் விடயமாக இருக்கலாம், போதைப் பொருள் ஒழிப்பாக இருக்கலாம், இந்த நாட்டினுடைய ஜனாதிபதி அதே போன்றும் இந்த நாட்டினுடைய அரசாங்கத்தினுடைய முயற்சிகளை நாம் பாராட்டுகின்றோம். அதே சமயத்தில் இலங்கையினுடைய வரலாற்றை நாம் திரும்பி பார்க்கிற போது 3/2 பெரும்பான்மை ஒரு அரசாங்கத்துக்கு கிடைக்கிறது என்றால் அது மிகப்பெரிய ஒரு வரம். இருந்தபோதும் கூட அந்த வரம் அரசாங்கத்திற்கு வரமாக இருந்திருக்கிறதா நாட்டிற்கு வரமாக இருந்திருக்கிறதா என்று பார்த்தால் அரசாங்கங்களுக்கு வரமாக இருந்திருக்கிறதே அல்லாமல் நாட்டிற்கு இந்த 3/2 பெரும்பான்மை பலம் என்பது வரமாக இருந்ததில்லை என்கின்ற ஒரு துயரமான விடயத்தை இங்கே ஞாபகப்படுத்த விரும்புகின்றேன். இப்போது இந்த அரசாங்கத்திற்கும் 3/2 பெரும்பான்மை பலம் கிடைத்திருக்கிறது. இந்த பலத்தை கொண்டு தன்னுடைய அரசாங்கத்தை ஸ்திரப்படுத்துகின்ற அல்லது தன்னுடைய ஆட்சியை நிலைப்படுத்துகின்ற விடயங்களில் ஈடுபடுவது என்பதையும் தாண்டி இந்த நாட்டின் மீது அக்கறை கொண்டு இந்த நாட்டின் மீது பற்று கொண்டு நாட்டை வளப்படுத்துவதற்காக இந்த 3/2 பெரும்பான்மையை நாம் பயன்படுத்த வேண்டும் என்ற எண்ணம் இந்த அரசாங்கத்தில் உள்ளவர்களுக்கும் கௌரவ பிரதம மந்திரி கௌரவ ஜன ஜனாதிபதி அவர்களுக்கும் வர வேண்டும் என்று நான் வினயமாக வேண்டிக் கொள்கின்றேன். ஏன் இந்த விடயங்களை நாம் கூறுகின்றோம் என்றால், இந்த நாட்டினுடைய பழைய வரலாற்றை நாம் எடுத்து பார்க்கிற போது, 3/2 பெரும்பான்மை வருகிற போதெல்லாம் தங்களுடைய ஆட்சியை ஸ்திரப்படுத்துகின்ற நடவடிக்கைகளில் தான் அரசாங்கங்கள் ஈடுபட்டிருக்கின்றன. புதியதான ஒரு அரசியல் யாப்பு உருவாக்கப்படுகிறது. ஆனால் புதிய அரசியல் யாப்பு என்பது உடனடி தீர்வாக தங்களுடைய அதிகாரங்களை ஸ்திரப்படுத்திக் கொள்வதற்கான ஏதுக்களை அமைப்பதிலே அக்கறை காட்டப்படுகிறது அல்லாமல், சகல இனங்களையும் அரவணைத்து செல்கின்றதான ஒரு உபாயம் அங்கே கண்டடையப்படுவதில்லை. மாறாக நாம் நோக்குகின்ற போதும், ஒரு நாட்டிலே 5 வருட ஆட்சி நடைபெறுகிறதாக இருந்தால் புதிய அரசியல் யாப்பு பற்றிய கலந்துரையாடல்களுக்கும் புதிய யாப்பு உருவாக்கத்திற்கான முயற்சிகளுக்கும் அதிக நாட்கள் வீணாவது மாத்திரமல்லாமல் அதிகமான பண விரயம் உழைப்பு என்பன விரயமாக்கப்படுகிறது அல்லாமல், இந்த நாட்டில் தேவையான உருப்படியான ஒரு விடயம் நடைபெறுவதாக இல்லை என்பது தொடர்ச்சியான வரலாற்றினூடாக நாம் பார்க்கின்றோம். அவ்வாறு இல்லாமல் இந்த ஆட்சியில் இந்த 3/2 பெரும்பான்மை கொண்டு நடைபெறுகின்ற முயற்சி வினைத்திறனான முயற்சியாக இருக்க வேண்டும் என்று நாம் வேண்டிக் கொள்கின்றோம். இங்கே கூற வேண்டிய ஒரு விடயம், இன்று உற்பத்தி வரிகள் தொடர்பான விடயங்கள் பேசப்படுகின்றன. இந்த அரசாங்கம் வந்த மாத்திரத்திலே NBT இல்லாமல் செய்திருக்கிறதற்காக நாம் மக்கள் சார்பாக பாராட்டுகளை தெரிவிக்க வேண்டும். அதேபோன்று 3 மில்லியன் என்பதாக இருந்த வெற்றினுடைய பெருமானம் 30 மில்லியனாக உயர்த்தப்பட்டிருக்கிறது.
இதன் மூலமாக
சாதாரண மக்கள் நன்மை அடைந்திருக்கிறார்கள். அதே போன்றுதான் இன்கம் டாக்ஸிலும் கூட சாதாரண குறைந்த வருமானம் கொண்டவர்கள் நன்மை அடைந்திருக்கிறார்கள். இதுபோல் அல்லாமல் இந்த நாட்டினுடைய உயர் ஜனாதிபதிக்கும் இந்த சபைக்கும் நான் கேட்கின்ற விடயம் என்னவென்றால், எதற்கு நாம் அதிகம் பணம் செலவழிக்க வேண்டும், எந்த உற்பத்தியை அதிகரிக்க வேண்டும் என்பதான ஒரு சரியான ஒரு நிலைப்பாடு இந்த அரசாங்கத்திற்கு தேவை. நான் இங்கே ஹெடோயா என்கின்ற ஒரு திட்டம் பற்றி சொல்வதற்கு ஆசைப்படுகின்றேன். 1920களில் கூட அடையாளம் காணப்பட்ட ஒரு திட்டம் தான் இந்த ஹெடோயா திட்டம். 1947 கூட இது பேசப்பட்ட ஒரு விடயம். கடந்த நல்லாட்சியிலே 5 முறை கேபினெட்டிலே அப்ரூவ் செய்யப்பட்ட ஒரு திட்டம் இந்த ஹெடோயா திட்டம். இந்த ஹெடோயா திட்டம் வருமாக இருந்தால் அம்பாறை மாவட்டம், முனராகலை மாவட்டம் ஆகிய 2 மாவட்டங்கள் நன்மை அடைகின்றன. குறிப்பாக குடிநீருக்கும் விவசாய செய்கைக்கும் இந்த ஹெடோயா திட்டம் பெரும் பங்காற்றக்கூடிய அளவில் இருக்கின்றது. அதிலும் நாம் பிரத்யேகமாக சொல்வதாக இருந்தால், முனராகலை மாவட்டத்திலே குடிநீரை பொறுத்தளவில் 55.7% தேவையை நிவர்த்தி செய்யும் அளவிற்கு இந்த ஹெடோயா திட்டம் இருக்கின்றது. அதேபோன்று அம்பாறை மாவட்டத்திலும் கூட லவுகளை, பானமை, பொத்துவில் போன்ற பகுதிகளிலே குடிநீர் 21.8% குடிநீர் தேவையை லவுகளை பிரதேசத்தில் சபை செயலகத்திற்கும், 22.5% குடிநீர் தேவையை பொத்துவில் பிரதேச செயலகத்திற்கும் இந்த ஹெடோயா திட்டம் நிறைவேற்றப்படுவதன் ஊடாக எமக்கு கிடைக்கவிருக்கின்ற ஒரு வரமாக இருக்கிறது. அதேபோன்று விவசாயத்தை பொறுத்தளவில் கூட இந்த முனராகலை மாவட்டம், அம்பாறை மாவட்டம் ஆகிய 2 மாவட்டங்களுக்கும் இந்த விவசாய செய்கைக்கு பெரும் பலமாக இந்த ஹெடோயா திட்டம் இருக்கின்றது. ஆண்டாண்டு காலமாக பேசப்படுகிற ஒரு விடயமாக இருக்கின்றது. கடந்த நல்லாட்சி அரசாங்கத்திலே 25 மில்லியன் ரூபாய்கள் இதற்கு ஒதுக்கப்பட்டன. ஆனால் இந்த அரசாங்கம் தன்னுடைய ஜனவரியில் இருந்து ஏப்ரல் வரையான இந்த இடைக்கால பட்ஜெட்டில் கூட 50 மில்லியன் ரூபாய்களை ஒதுக்கியமைக்காக நான் நன்றி தெரிவிக்கின்றேன். இது அந்த அளவோடு நின்று விடாமல் தொடர்ச்சியாக இந்த ஹெடோயா தொடர்ச்சியாக நிறைவேற்றப்படுவதனூடாக இந்த ஏழைகளினுடைய கண்ணீர் துடைக்கப்பட வேண்டும் என்று நான் கேட்கின்றேன். ஏனென்றால் நாங்கள் இந்த உயர் சபையில் இருக்கின்றோம், சட்ட திருத்தங்கள் பற்றி பேசுகின்றோம், சட்ட உருவாக்கங்கள் பற்றி பேசுகின்றோம். ஏதோ ஒரு மூலையில் குடிநீர் கூட இல்லாமல் அழுது கொண்டிருக்கின்ற, தன்னுடைய உயிருக்காக போராடி கொண்டிருக்கின்ற ஒரு மகன் இந்த நாட்டிலே இருக்கும் வரையிலும் இந்த நாட்டில் நாம் உயர் சபையில் இருக்கின்றோம் என்று பெருமையாக சொல்ல முடியாது என்பதுதான் என்னுடைய தனிப்பட்ட கருத்தாக இருக்கின்றது. எனவே விவசாயத்தையும் குடிநீரையும் வழங்கும் வகையிலான நல்ல திட்டங்களை இந்த அரசாங்கம் முன்கொண்டு செல்ல வேண்டும். மத்தளை விமான நிலையம், அம்மாந்தோட்டை துறைமுகம் போன்றவற்றின் ஊடாக நாம் அடைந்த பயன் என்ன? அதற்கு மாற்றாக இதுபோன்றதான நீர்த்தேக்கங்கள், குடிநீர் விடயத்தை இந்த அரசாங்கத்துக்கு வலியுறுத்தி வினயமாக கேட்கின்றேன். இத்தகைய நடவடிக்கைகளுக்கு நீங்கள் அதிகம் அக்கறை செலுத்த வேண்டும் என்று இந்த அரசாங்கத்திற்கு கேட்டு எனக்கு சந்தர்ப்பம் அளித்தமைக்காக உங்களுக்கும் நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
ගරු සම්මන්ත්‍රිය හේරත් ගරු මන්ත්‍රීතුමා විනාඩි 7ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මිසුතිවන්ත වෙනවා. අද පෙරටේ අග්‍රාමාත්‍ය ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන 119 තෙක් වදු සංශෝධන පද පනතර අදහස් ඉදිරිපත් කිරීමට ආස්ථාව ලබා දීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අද මේ ලෝකයේ බලපාලා තියෙන ප්‍රධානම වසංගත තත්වයක් තුල, විශේෂයෙන් කොරෝනා වසංගතය තුල අද ලෝකෙම ආර්ථිකය පහළටම වැටලා තියෙන අවස්ථාවක ඒවගේ අපේ රටේ අපේ රටත් අපි එම අභියෝගයට මූුණ දෙමෙන් තිබෙන අවස්ථාවක තමයි මහිතන්න මේ බදු සංශෝධන පනත් අද කරු මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කර තිබෙන. ඉති විශේෂෙන්ම අපි දන්නවා මේ රටට විශාලම විදේශ විනිමය ගේන්නේ විදේශ රැකියාවල නිරතවන පිරිස්. ඒවගේම අපි දන්නවා ඇඟලුම් කර්මාන් ශාලාවල සේවය කරන අපේ කාන්තාව සහ ඒ සේවක පිරිස්. ඒවගේම උඩරට තේදලු නෙලන කාන්තාව. මහිතා මේ සියලුම දෙනා මෙරට විශාල විදේශ විනිමයක් ගෙනවා. අද මංහිතන අපිට ඒ සියලුම දේවල් අද අහිමි වෙලා තියෙන අවස්ථාවක තමයි අපි අද මේ රටේ විශේෂයෙන්ම ආර්ථිකය මෙවැනි තත්ත්වයක පාත්වාගෙන යන්නට මෙරට ජනාධිපතිවරයා සහ ඒ වගේම වර්තමාන අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා විදිහට විශාල පරිශ්‍රමයක නිරත වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි 1970 සිට 77 ගත්තොත් එහෙම සංවෘත ආර්ථික රටාවක් ක්‍රියාත්මක වුණා. ඒ වෙලාවේ අපි මේ රටේ මං අපි දකිනවා විශේෂයෙන්ම ඒ වෙලාවේ සිරිමාවාඩි බණ්ඩාරනායක මැතිනිගේ රජේ ඒ වෙලාවේ හැම කෙනෙකුටම මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි පොල් කර්මාන්තය. ඒ වගේ මේ වෙලාවේ පොල්ගස් පහක් එක පුද්ගලයෙකුට මැද ගන්න දුන්නා. ඒ වගේ මේ නිසා විශාල ආර්ථික දියුණුවක් ඇති වුණා. ඒ වගේම හකුරු කර්මාන්තය නිසා විශාල පිරිසක් මං හිතන්නේ ඒ වෙලාවේ ධනවතුන් බවට පත් වුණා. ඉතින් මේ වගේ දේශීය ආර්ථිකයට එදා මුල්තැන දීලා කටයුතු කරපු නිසා අපි ආර්ථිකයේ වශයෙන් ඉස්සරහට ගිය රටක් විදියට. ඉතින් අද නැවතත් අපි ඒ තැනට යන්නට ඒ වගේම අද විශේෂයෙන්ම ජනාධිපතිතුමා අද දේශීයත්වයට මුල්තැන දෙමින් විශේෂයෙන්ම දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා අද විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම බදු සහන වගේ දේවල් ලබා දීම තුළින් මම හිතනවා අදේ කටයුතු අපිට ඉෂ්ට කර ගන්න හැකියාව ලැබේ කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මේ රටේ අපිට අපි බොහෝ වෙලාවට අද සුරාබදු සංශෝධන පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි කියන්න යමක් සුරාබදු දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් විශේෂයෙන්ම සුද්ධාවිල්ලා තමයි මේ රටේ විශේෂයෙන්ම රා තහනම් පානයක් විදිහට මේ වෙලාවේ මම හිතනවා විශේෂයෙන්ම අපිට අපි එදා ජාතියක් විදිහට බොහෝ වෙලාවට අපි කෘෂිකාර්මික ආර්ථික රටාවක් උරුමකම් කියන පිරිසක් විදිහට එදා රා කියන්නේ ශක්තිජනක පානයක්. ඉතින් ඇත්තරම මේක බොහෝ වෙලාවට ඒ පිළිබඳව මම හිතන්නේ දුර්මතයන් ප්‍රචාරය කරන්නට හේතුණා. ඒ වගේම එදා උදෑසනම කුඹුරට යන ගොවියා පවා මම හිතන්නේ තෙරිද්දටික බීලා තමයි කුඹුරට ගියේ. ඉතින් ඒ වගේ ආර්ථිකයට මහා විශාල වශයෙන් දායකත්වයක් සැපෙව්වා. ඒ වගේම අද බොහෝ වෙලාවට අපි දන්නවා අපේ හැම වෑංජනයකටම අපි කංශ පාවිච්චි කරා. ඒ වගේම ඒ තුනුත් අපේ ගාමීය ආර්ථිකය ඇතරම ශක්තිමත් වෙන. ඒ වගේම අපේ ලෝකයේ තියෙන හොඳම ආහාර වට්ටුවට උරුමකම් කියන ජාතියක් විදිහට අපි නැවත මං හිතන්නේ මේ පිළිබඳව සරකා බලන්න ඕන කාලය සහ වකවානුවාට මේ යුගයේ පත් වෙලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අද බරපතලම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මං හිතන්නේ අද කංශා වගේ දේවල් අද හොරෙන් වගා කරනවා. ඒ වගේම අපි විශේෂයෙන් මේ නීත්‍යානුකූල නොවන වගාවන් අපි ගලවලා විනාශ කරනවා. ඉතින් ඇත්තට මේක ආයුර්වේද දෙපාර්තමේන්තුව වගේ තැනකට මං හිතන්නේ වාර දුන්නොත් එහෙම අපිට මේකේ විශාල මං හිතන්නේ සේවාවක් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම
විනාඩි දෙක කාලයක් තව ලැබෙනවා.
මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ කාල වේලාවතියත් මදි වුණත් දැන් සම්පකාර ගැන අපි සිහිපත් කරන්න ඕනේ. දැන් සම්පකාරටත් ඇත්තටම අවශ්‍ය බස්සහන් ලබා දෙන්න ඕනේ. ඒ වගේම පහුගිය කාලේ කොරෝනා වසංගතයත් එක්ක විශාල සේවාවක් සම්පකාර සේවාව තුළින් ඉෂ්ට සිද්ධ වුණා. ඉතින් මේ සම්පකාර සේවාවත් මං හිතන්නේ ඉහළට ගේන්නට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ගරු මූලාසුරාරූඪ මරු මන්ත්‍රීතුමනි අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි අපේ කොහු කර්මාන්තය. විශේෂයෙන්ම අද කොහු කර්මාන්තයේ සම්බන්ධ යවට ඍජුහා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. එතකොට අද මේ සම්බන්ධ යම්සි බරපතල අර්බුදයක් තියෙනවා. විශේෂයෙන් ඉන්දියාව වගේ රටක අද කොහු කර්මාන්තය සම්බන්ධ ගත්තොත් එහෙම විශාල අනුග්‍රහකත්වයක් දක්වන රටක්. ඒ වගේම අද අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලනු කර්මාන්තය ගත්තොත් එහෙම අද යම්සි අර්බුදත්වයක තියෙන්නේ. රුවයින් ලනුව හදද්දී ඒකට අවශ්‍ය මැදට මුහු කරන අර ටුවයින් ලනුවට මැදට මුහු කරන ලනුව මම හිතන්නේ ගේන්නේ විදේශයෙන් ආයනනය කරන්නේ. අද ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ බරපතල අර්බුද ගන්නාකට මුහුණ පාලා තියෙනවා. මේ කොහු කර්මාන්තයේදී ඒකට අවශ්‍ය ඒ බදු සහන් ලබා දීමත් මම හිතන්නේ අපි රජයක් විදිහට කළ යුතුව තියෙනවා. ඒකත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. අපි ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා ඇමරිකාවේ ජනාධිපතිවරයා විදිහට හිටපු එතුමා කිව්වා දේශපාලනයෙන් තොර හුස්ම ගැනීමක්වත් නැහැ. ඒ වගේම බදු කියන්නේත් එහෙමයි. බදු මිනිහෙක් මනුස්සයෙක් මේ සමාජයේ බිහිවෙද්දී
කාලය අවසන්
කරගන්න තමයි ඒ අවස්ථාව මම හිතන දායකම අවසාන වශයෙන් පොඩි ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ අපි පළාත් සභාව නියෝජනය කරලා මෙතෙන්ට ආපු මන්ත්‍රීවරු ඒ වගේම පළාත් සභා මැතිවරණය මම දැන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් අපේ අවධානය යොමු කළ යුතුයි. මම හිතන්නේ ඒ වෙනුවෙන් ජනාධිපති සමස අගමැතිතුමාගේ අවධානයත් මේ අවස්ථාවේ යොමු කරන්න කියන ගෞරවනීය ඉල්ලීමත් මම මේ අවස්ථාවේ කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමාට මගේ ගෞරවනීය ස්තුති පිරිනමයි මම නිහඬනවා. බොහොම මිසු.
ඊළඟට ගරු රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි මුලස්නරෝඩ. ශ්‍රී ලංකාවේ 9 වෙනි උත්තරීතර පාර්ලිමේන්තුවට මාව තුන්වරවරටත් පත් කර ගැනීම ගැන ජනතාවට ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මුලින්ම මාව පාර්ලිමේන්තුවට එවූ රත්නපුර දිස්ත්‍රික්කයේ ජන ගෞරවනීය ජනතාවටත් ඊට පස්සේ බලංගොඩ ආදරණීය ජනතාවටත් ඒ වගේම ගම්පා දිස්ත්‍රික්කයේ දෙවන වතාවට මාව තෝරාගත් ගෞරවනීය ගම්පා දිස්ත්‍රික් ජනතාවටත් 1,03,992ක් දීලා මාව එවපු ජනතාවටත් ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ගරු මුලස්නරුට මන්ත්‍රීතුමනි මේ ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවට තුන් වරක් එක දිගට වැඩිම මනාපෙන් ලක්ෂ ගාණින් මනාපෙන් පත්වේ එන්නට යම් කිසි වාසනාවක් තියෙනට ඕන කියලා මා පෞද්ගලිකව හිතනවා. ඇයි තුන් වතාවක් රංජන් රාමනායකව උත්තරීතර පාර්ලිමේන්තුවට මේ රටේ ජනතාව පත් කරේවන්නේ? මම හිතනවා මම අනිත් මන්ත්‍රීවරුන්ට එක්ක සංසන්දනය කරද්දී මා තමයි අඩුවෙන්ම මරණ ගෙවල්, මගුල් ගෙවල්, කොටහලු ගෙවල් උත්සවවලට යන කෙනා. මම තමයි අඩුවෙන්ම රැකී අවස්ථා දීලා තියෙන්නේ. පාලම් බෝක්කුව හදලා නැහැ. ඒ වගේ කිසි දෙයක් මගේ අතින් සිදු වෙලා නැහැ. ඇයි රංජන් රාමනායකව පාර්ලිමේන්තුවට ගෙන්නන්නේ තුන් පාරක්? මම හිතනවා ගරු මුලස්නරු මන්ත්‍රීතුමනි කවුරු කතා කරන්න බය විෂයන්, කවුරු කතා කරන්න කැමති නැති විෂයන්, ජනතාව අපහසුතාවයට පත් වෙන විෂයන් ගැන මම පහුගිය ටිකේම පාර්ලිමේන්තුව තුල කතා කරපු හිඳයි මාව ගරු පාර්ලිමේන්තුවට එව්වේ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. අයුක්තියට අසාධාරණට එරෙහිව මම කතා කරපු හිඳයි මම පාර්ලිමේන්තුවට මාව එව්වේ කියලා මම හිතනවා. මට මේවා කරලා දැනට නඩු 36ක් වමන වැටලා තියෙනවා. ළඟදී හිරයන්නත් නියමිතයි කියලා විවිධ පැතිවලින් ආරංචි ගලාගෙන එනවා. දේශපාලන පරිගැනීමක් කරලා මාව ඇතුළට නොයැව්වොත් මම දිගටම මේ රටේ ජනතාව වෙනුවෙන් නීතිය ගැන අධිකරණය ගැන මගේ අදහස් කෙලින්ම කියන්නට බලාපොරොත්තු වෙනවා. පහුගිය ටිකේ හිටපු අගවිනිසුරුවරේ කිව්වා ගරු මුලස්නරුට මන්ත්‍රීතුමනි මම හිර ගෙදර යවන්න ඕන කෙනාව රජ ගෙදර ඇව්වා මට සමාවෙන්න, මට සමාවෙන්න කියලා තුන් පාරක් කිව්වා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්ව මහත්තයා. මම නම් එහෙම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මහජන නියෝජිතෙක් හැටියට මම හිර ගෙදර යන්න ඕන රජ ගෙදර අයව නැවත නැවතත් හිර ගෙදර යවන්නට මගේ කාලය ඉස්සරහටත් හඬපටි තුලින් හැමදේම තුලින් නීතිගරුක හෝ සදාචාරත් විරෝධී වල හෝ විරෝධී වෙලා හෝ මම ඉෂ්ට කරනවා කියලා මාව පාර්ලිමේන්තුවේ වූ ජනතාවට මම මේ අවස්ථාවේ පොරොන්දු වෙනවා. ඒ වගේම අද
නීතිය ගැන කාලයක් ලැබෙන ඔබතුමාට
ඔච්චර තියෙනවා
විනාඩි දෙක.
විනාඩි දෙකයි තියෙන්නේ. එහෙනම් මම ඉතාම කෙටියෙන් ගෞතම බුදුරණන් වහන්සේ කිව් දෙයකින්ම කොසල් රජතුමාගේ සීන ගැන සභාගත කරන්න ඉස්සලා මේක කියන්න. The 16 dreams of king Pasena di Kosol and their interpretation by the Lord Buddha. Dream 5, King Kosol. I saw an extraordinary horse which had two mouths on either side of its head, being fed on both sides at once. It was eating greedily. The Lord Buddha says, Dear King, when the world is nearing its end, the rules the rulers that comes to power are so irresponsible. They appoint greedy men to the high chair of law. These deceitful judges, blind to the truth and honesty, take bribes from both sides, both parties, like the voracious horse with two mouths. මේ මානවයේ කිව්වේ ගෞතම මහබුදුරන් වහන්සේ. උන්වහන්සේට නඩු දාන්න බෑ. මමත් මේ හා සමාන දෙයක් කියලා තමයි නඩු වැටලා තියෙන්නේ. මේ ගැන කියන්න මට පොඩි අවස්ථාවක් දෙන්න ගරු මුලසරණ මන්ත්‍රීතුමනි කොසල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ පෙරහා පසුපස දෙපැත්තෙන්ම හිස් දෙකක් ඇති අශ්වයෙක් ඉස්සරහිනුත් කනවා පස්ස පැත්තිනුත් කනවා. ඒ කියන්නේ ෆ්‍රන්ට් සයිඩ් සහ බෑක් සයිඩ්. ස්වාමිනි මේක අරුම පුදුම හිණයක් නේ. එතකොට බුදුරන් වහන්සේ කියනවා මහරජතුමනි අනාගතයේදී ධාර්මික පාලකයන් නිසා නීතිය අවනීතිය වෙනවා යුක්තිය අයුක්තිය වෙනවා ඉතින් නීතිඥයොත් විනිශ්චයකරුවොත් දෙපැත්තෙන්ම අල්ලස් ගනිමින් කටයුතු කරමින් ඉන්නවා ඒ දෙපැත්තෙන්ම උලාකන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි ගරු මුලසරණ මන්ත්‍රීතුමනි අද එවැනි දෙයක් වේගෙන යනවා කියලා පේනවා මොකද මිනි මරපු අය මේ පාර්ලිමේන්තුවේ දියුරුම් දෙනවා ඒ ගැන මම වැඩි කතා කරන්නේ නැත්තේ ඒ තීන්දුව මට හොඳයි වගේ මොකද මමත් අතුලට ගියොත් මටත් එන්න පුළුවන් හින්දා මම ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ මම හිතනවා ඒක මටත් ඒ නීතිය අදාළ වෙයි කියලා එහෙනම් ඔබතුමාට ස්තුතියි අවස්ථාව දුන්නට නැවතත් කියනවා කෝප් කමිටුට මම පත් කළාට ස්තුතියි අද නීතිය ගැන ජනතාව බලන් ඉන්නවා විනිසුරුවරන්ට මම අපහාසයක් කළේ නැහැ හොඳ විනිසුරුවරු ඉන්නවා නමුත් බී බී බී
සුදසන දෙනිපිටිය ගරු මන්ත්‍රීතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
ගරු මූලසනානුගඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය පිළිබඳ කතා කිරීමේදී බදු ප්‍රතිපත්තිය පිළිබඳ විශේෂයෙන්ම කතා කළ යුතුයි. අපේ රටේ ඇත්තම ආර්ථිකය කතා කරනකොට නොයෙකුත් ආකාරයේ ක්‍රම නොයෙකුත් නොයෙකුත් රාජ්‍යයන් විසින් ගෙන ගොස් තිබෙනවා. ඒ ගෙන ගොස් තියෙන ආර්ථිකයන් සමහර වෙලාවට හිත රටට හිතකර සහ අහිතකර මට්ටමේ ආර්ථිකයන් බවට පත් වෙලා ගොඩක් වෙලාවට රටට හිතකර තත්ත්වයන් යටතේ නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් නිසා රටේ ආර්ථික තත්ත්වය ශක්තිමත් වෙලා තියෙනවා. ඒක අපි දන්නවා 2005 නම් 2015 වෙනකොට අපේ රටේ තිබ්බ ආර්ථික ශක්තිය අපේ රටේ තිබුණු ආර්ථික වර්ධනය මේ හැම දෙයක්ම නිසා අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම බදු පැනවීම තුළින් අපි රටේ ආර්ථිකය පවත්වාගෙන යනකොට බදු ප්‍රතිපත්ති නොමැතිකම නිසා විශාල වශයෙන් මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි අපේ රට පහළට වැටලා තිබුණා. අපේ රටේ ජාතික සැලැස්මක් නැතිකම බදු ප්‍රතිපත්තියක් නිසියාකාරව ක්‍රියාත්මක නැති නිසා මේ වගේ තත්ත්වයකට පත්වීම අපිට වැළක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වගේ අවස්ථාවන් විශේෂයෙන්ම අපි දැක්කා 2015 ඉඳන් 2020 දක්වා රජය තුළ ඒ වගේ අවස්ථාවන් ගොඩක් පත් වුණා. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනයන් අපනයනය කර ආර්ථිකය ශක්තිමත් කරන තත්ත්වයකට පත් කරන්න පසුගිය රජයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. ආනයන විශාල වශයෙන් කිරීම නිසා තමයි ආර්ථිකය ගොඩාක් පහළට යන්න පටන් ගත්තේ. ඒ වගේම මුලාසුනාරුවඩ මන්ත්‍රීතුමනි පසුගිය රජය විසින් නොයෙකුත් අපේ රටට අනවශ්‍ය දේවල් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් විශාල වශයෙන් අපේ රටට ගෙනාව අවස්ථා ආනයනය කරපු අවස්ථා අපි දැක්කා. වෙසක්කූඩු සරුංගල් අන්තිමට අපේ මේ 2015 ඉඳන් 2020 වෙනකම් මැටිත් ගෙනල්ලා තියෙන තත්ත්වයකට පත් වුණා. ක්ලේ දරුවන්ගේ ඔය අත්වැඩ වලට ගන්න ක්ලේ චීනෙන් ගේන තත්ත්වයට පත් වෙලා තිබ්බා. මේ තරම් පහළට වැඩිච්ච කාලයක් මම නම් ඉතිහාසයේ දැකලා නැහැ. ඒ වගේ තත්ත්වයකට පත් වුණා. නමුත් වත්මන් රජයේ අධිකාර ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ මේ රජය මේඩ් ඉන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය කන්සෙප්ට් එක අරගෙන අපේ රටේ නිෂ්පාදනය කළ හැකි කිසි දෙයක් පිටරටින් ගේන්නේ නැති තත්ත්වයට පත් කරලා තියෙනවා. මේක ඉතාම වැදගත් කාරණයක්. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම දෙයක්ම අපේ රටේ නිෂ්පාදනය කරන්න මේ ඉන් ශ්‍රී ලංකා කන්සෙප්ට් එක ඇතුලේ මේ කරගෙන යනවා. මේක ඉතාම වැදගත් දෙයක් ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. ඒ වගේම මේ මහබැංකු හොරකමත් එක්ක අපේ ආර්ථිකය 2015 නම් 2020 වෙනකොට ඉතාම පහළ තත්යකට වැටලා අපිට කරගන්න බැරි තත්යකටම ගෙනල්ලා තමයි බිඳුවටම වැටලා තමයි අපිට ලබා දුන්නේ. ඒ වගේම මූලාසුනාරුඩ මන්ත්‍රීතුමනි විරෝධා රණවිරුවන් විශ්‍රාම ගන්නා විට සාමාන්‍යයෙන් රණවිරුවෙක් අවුරුදු 18න් හමුදාවට ගිහිල්ලා අවුරුදු 22 සේවය කළා අවුරුදු 40-42 වෙනකොට එළියට එනවා. ඒ එළියට එන වෙලාව විශ්‍රාම ගන්න අවස්ථාවේදී අපි දකිනවා ඔවුන්ගේ ඒ පැය 24ක සේවය නිසා තමයි මේ විදිහට අවුරුදු 22කින් විශ්‍රාම ගන්නෙ. ඒ අවස්ථාවේ සාමාන්‍යයෙන් ඒ ශාස්ත්‍රවාදීන්ගේ තිබුණ ඒ ගැටලුවත් එක්ක එහෙම නැත්නම් යුද්ධයත් එක්ක තිබ යුද මානසිකත්වයේ මුදව ගන්න එවකට ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා වත්මන් ජනාධිපතිතුමා යුද මානසිකත්වයේ වෙනස් කරන්න රක්නාලංකා ආරක්ෂක සේවය වගේ සේවයන් පිටවලා ඒ විරෝධා රණවිරුවන්ට නැවතවත අවස්ථාවක් ලබා දුන්නා. ඔවුන්ගේ ඒ දක්ෂතාවයන් පෙන්නලා රටේ ආර්ථිකයට ආර්ථික ශක්තිමත් කරන්න අවශ්‍ය කටයුතු කරා. ඒ වෙලාවේ සීමාශල් එහෙම නැත්නම් නාවික ආරක්ෂක සේවය සඳහා විරෝධා රණවිරුවන් විශාල වශයෙන් විදේශ රටවල් වල ඒ නැව් සඳහා අනුයුක්ත කරා. රේ සේවයේ පිටේවා. ඒ වෙලාවේ විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටට ගලාගෙන ආවා. අපේ රටේ ආර්ථිකය එන්න එන්න ශක්තිමත් වෙන තත්යකට පත් වුණා. විශාල මුදල් ප්‍රමාණයක් අපිට ඒ වෙනම විදේශ විනිමයන් අපේ රටට ගලාගෙන ආවා. ඒ වෙලාවේ 2015 ඉඳන් ඒකේ එවන්ගාඩ් සමාගමේ ප්‍රශ්නයක් අල්ලගෙන ඒ විනාශ කළ දැම්මා. ඒ ආදායම සම්පූර්ණයෙන්ම ඇනහින්න තත්යකට පත් වෙන අපිට විශාල මුදල් ප්‍රමාණයක් එන ඒ ආර්ථිකය එහෙම බිමට දාලා කුඩුපට්ටම් කළා දැම්මා. රැකියා විශාල ප්‍රමාණයක් අපිට නැති වෙන තත්ත්වයට පත් කරා. විශේෂයෙන්ම ඔය නාවික ආරක්ෂක සඳහා සීමාශල්වරු යවන එක එහෙමම නැවතෙන තත්ත්වයකට පත් වුණා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ප්‍රදේශයේ ගම්මිරිස් ගොවීන් මේ වෙලාවේ ගොඩක් දුකින් දෙනවා. ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ වෙලාවේ ගම්මිරිස් ගොවීන්ගේ 2015 නම් 2020 වෙනකන් එක කරපු ගම්මිරිස් ගොවීන්ට කරපු ඒ අපරාධය පිටරටින් ගම්මිරිස් ආනයනය කළා, අපේ ගම්මිරිස් සමග මිශ්‍ර කළා, පිටරටවල් වලට ඇරලා අපේ තිබ්බ වෙළඳපොළ එහෙම විනාශ කරා. ඒක නිසා තමයි අද රුපියල් 400ට වගේ ගම්මිරිස් ටික විකුණ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ගම්මිරිස් ගොවි අන්ත අසරණ වෙලා 1600කට 700කට 800කට ගිය ගම්මිරිස් අද රුපියල් 400 වගේ තත්ත්වයකට පත් වෙලා දැන් සමහර වෙලාවට 500-600ට පොඩ්ඩක් දැන් ආපහු පොඩ්ඩක් ඉස්සලා තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා ගරු මූලාසනාරුඩ මන්ත්‍රීවරණේ. ඒ වගේම UN mission එක්සත් ජාතීන්ගේ හමුදා සඳහා යන රණවිරුවන්ට මේ නොයෙකුත් චෝදනා කරපු නිසා මේ වෙනකොට ඒ රණවිරුවන් විදේශ රටවල් වලට UN mission වලට යන්න එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ හමුදා සඳහා යන රණවිරුවන්ට බාධක පැමිණලා තියෙනවා ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. මේක හරි ප්‍රශ්නයක් වෙලා දැන් ඒගොල්ලන්ගේ ක්ලියරන්ස් සිකියුරිටි ක්ලියරන්ස් ගන්න විදියක් නැහැ. උතුරු නැගෙනහිර සේවය කරා නම් ඒගොල්ලන්ට ක්ලියරන්ස් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් විපක්ෂයෙන් මේ කරපු චෝදනා නිසා අපේ රණවිරුවන්ට එහෙම නැත්නම් අපේ රටට ගලාගෙන එන මුදල් ප්‍රමාණය එහෙම ඇන හිටලා තියෙනවා ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න බදු ප්‍රතිපත්ති ගැන කතා කරන මේ වෙලාවේ රටට හිතකර ආර්ථිකයක් හදන්න අපේ රජයේ මේ අවස්ථාවේ කටයුතු කරගෙන යනවා. ජාතික සැලැස්මක් හදන්න ඒ වගේම 20 වන සංශෝධනය කියලා රටට හිතකර රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගලා අපේ රට සෞභාග්‍යමත් රටක් කරන්න මේ බලාපොරොත්තු වෙන වෙලාවේ සෑම කෙනාගේම උදව් ලැබුණොත් අපිට ඒ දේ කඩිනමින්ම කරන්න පුළුවන් කියලා මම මතක් කරනවා. ස්තුතියි.
මීළඟට ගරු කාවින්ද ජයවර්ධන ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ලැබෙන කාලය විනාඩි 5යි.
බොහොමත්ම ස්තුතියි ගරු සභාපතිතුමනි. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මීගම ජායල ආසනවල මගේ පියා දිවංගත දොස්තර ජයලත් ජයවර්ධන මහත්මයාට ආදරය කරපු ඒ ජනතාවට 9 වෙනි පාර්ලිමේන්තුවටත් නැවත වතාවක් මාව තෝරාපත් කර ගැනීම සඳහා ඔවුන්ගේ වටිනා ඡන්දය ලබා දීම සඳහා
වගේම මගේ පක්ෂේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් මගේ ගෞරවය මේ අවස්ථාවදී පුද කර සිටිනවා. වගේම ගරු සභාපතිතුමනි, වර්තමාන රජය පත් වුණා. මේ වර්තමාන රජය කෙරෙහි දැඩි විශ්වාසයකින් මේ රටේ ජනතාව ඉතාමත් බල සම්පන්න රජයක් බවට මේ රජය පත් කළා. හැබැයි ගරු සභාපතිතුමනි, මේ රටේ ආර්ථිකය කතා කරන්න කලින් මේ රටේ ජනතාවට ජීවත් වෙලා ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ රජය මේ රටේ සතා සිව්පාව පරිසරය ආරක්ෂා කරයි කියලා. හැබැයි අපි දකිනවා මාධ්‍යෙන් සිංහරාජ වන විනාශය, මහ පාරක් සිංහරාජ වනාන්තරය මැදින් ගමන් කරන ආකාරයේ කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පුත්තලමේ මහා වන විනාශය, ඊට හා සමගාමීව කඩුලාන ගස් පිටින් උගුල්වලා බුල්ඩෝසර් කරලා දානවා අපි දකිනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි, අපි දකිනවා මේ රටේ පෞරාණික සිද්ධස්ථාන කුරුණෑගල පෞරාණික ගොඩනැගිල්ලට වෙච්ච අලාභානීය, එයින් බදු ගෙවන ජනතාවගේ මුදල් භාවිතා කරලා නඩු කියන යුගයක් ආරම්භ වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ රටේ ආර්ථිකය ගැන අපි කතා කරන්න කලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි කතා කරන්නට අවශ්‍යයි. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මොකද්ද වෙලා තියෙන්නේ? මේ රටේ අද විවස්ථාව භාවිතා කරනවා තමන්ගේ පැවැත්මට සහ උන්නතියට. මම මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න කියනවා, මේ රටේ පුරවැසියෙක් හැටියට ඇයි මේ පාර්ලිමේන්තුවට එන්න බැරි කියලා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුළුවන්කම ලැබුණා තමන්ගේ දිත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන මේ රටේ ජනාධිපති වෙන්න. හැබැයි එහෙමනම් මේ රටේ විවස්ථාව වෙනස් කරමින් 20 වෙනි විවස්ථාවට ඇතුළත් කරන්නයි පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉදිරිපත් කළ පාර්ලිමේන්තු නියෝජනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයෙන් බිහිවන පාර්ලිමේන්තුව අවුරුද්දක් ඇතුළත විසුරුවන්න පුළුවන් කියන කාරණේ මේ නව විවස්ථා සංශෝධන ඇතුළත් කරන්නේ ඇයි කියන එක පිළිබඳව අපි අහනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ තරම් බලයක් ලබා ගත් ආණ්ඩුවක් ආරක්ෂා කරනවාද කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේම මේ වර්තමාන ආණ්ඩුව බලයට එනකොට මේ රටේ කතෝලික ජනතාව හැටියට අපේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා තමයි ආවේ. ගරු සභාපතිතුමනි, මේ රටේ ආර්ථිකය ගැන කතා කරන්න කලින් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි දන්නවා පොලිසිය නිලධාරි, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරි, දේශපාලන අධිකාරිය තමන්ගේ යුක්තිය තමන්ගේ වගකීම හරියාකාර විස්තර සිද්ධ නොකරපු නිසා තමයි කියන එක අපි දන්නවා මේ ප්‍රහාරයට අපි ලක්ුණේ. හැබැයි මේ ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වග උත්තරකරුවන් වෙන ඒ සහරාන්ලට කුපුරණක් ද්‍රව්‍ය ලබා දුන්නේ කවුද, ඒ අයට අනුබල දුන්නේ කවුද, ඒ අයට ආරක්ෂාව රැකවරණය දුන්නේ කවුද, ඒ අයට මුදල් ලබා දුන්නේ කවුද කියන එක පිළිබඳව අද පරීක්ෂණ වෙනවද කොමිසම් සභාවේ කියන
එක පිළිබඳව.
ඒක නිසා ගරු සභාපතිතුමනි, මේ රජයට වගකීමක් තියෙනවා මේ දැවෙන ප්‍රශ්න වලට තමන්ගේ කාලය යොමු කරන්න. මේ රටේ ජනතාව මේ රජයට මෙවැනි බලයක් ලබා දුන්නේ ඒ නිසයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර දෙමින් ඔබතුමා කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඊළඟට ගරු රොසාන් රණසිංහරු අමාත්‍යතුමා විනාඩි 9ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
මුලාසන උඩ අපේ සහෝදර මන්ත්‍රීතුමනි, අද දිනේ බදු සංශෝධන කීපයක් සිදුවෙන අවස්ථාවේ අදහස් කීපයක් දක්වන්න ලැබීම සම්බන්ධයෙන් අපේ රජයක් විදියට සෞභාග්‍ය දැක්ම තුලින්ම ජනතාවට පහුගිය යාපාලන රජයේ බදු පිට බඩු දාලා පටවලා තිබ්බ විශාල බරකින් ජනතාව බේරගන්න රාජ්‍ය අංශය, ඒ වගේම ගොවි ජනතාව, ඒ වගේම සමස්ත දීවර මේ සියලුම ප්‍රජාව වෙනුවෙන් රජයක් විදියට අපි මැදිහත් වුණා. සෞභාග්‍ය දැක්ම තුල බදු සම්බන්ධයෙන් ලබා දෙන පොරොන්දු වුණ සහන සියල්ලම ඒ ආකාරයෙන්
ලබා දුන්නයි කියන එක ඔබතුමත් අවබෝධ වෙනවා ඇති කියන එක අපි විශ්වාස කරා. 17ක් තිබ්බ බදු 108කට අඩු කිරීම තුල ජනතාවට මිලදී ගැනීමේ හැකියාව ධාරිතාවය වැඩි කිරීමට රජයක් විදියට අපිට හැකි වුණා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ජනතා අවිධිමත් කළමනාකාරීත්වය සහ මහ බැංකුවේ සිදු වුණ මංකොල්ලේ නිසා රුපියලේ අගේ දිගින් දිගටම දෙදහස් පහළව 19 කාලය තුල රුපියල වැටුණයි කියන එක. ඒ රුපියල වැටීම තුලත් රුපියල බාල්දු වීම තුලත් අපේ ජනතාව ආර්ථික වශයෙන් අවපාතයකට පත් වුණා. ඒ වගේම අවිධිමත් කළමනාකාරීත්වය. අපි දන්නවා සංස්කෘතික අරමුදල පාවිච්චි කරේ කොහොමද? ඒ මුදල් වලට අද වෙච්ච දෙයක් නැති තත්වයකට පත් වෙලා සමෘද්ධි අරමුදල අවභාවිතා කිරීම වැනි කාරණා මහ බැංකු කොල්ලේ නිසාත් දිගින් දිගටම රට පරිහානියට පත් වෙලා ට්‍රිලියන 7.3ක් තිබ්බ ණය බර ට්‍රිලියන 14කට ආසන්න මට්ටමකට වැඩි වුණා. මේ අවුරුදු 4යි මාස කීපයක් තුල එවන් පසුබිමක සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. මේ රටේ ජනතාව විශිෂ්ට ජනවරමක් දුන්න පමණක් නෙමෙයි එතුමාට මේ රටට උබින විදියට මේ රටේ ජනතාව වෙනුවෙන් තීන්දුව තීරණ අරගෙන වැඩ කරන්න පාර්ලිමේන්තුවට 3/2 ජනවරමක් පාර්ලිමේන්තුවේ උත්තරීතර සභාවට මන්ත්‍රීවරුන් විදියට පත් කළා යවන්න පසුබිම හැදුනේ මේ රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධන ඉවත් කළා නව අනපනත් ගෙනල්ලා මේ රට ඉදිරියට ගෙනියා. 19 වෙනි සංශෝධනයට එදා අපිත් අත ඉස්සුවා. පාර්ලිමේන්තු ජීවිතයේ අපි කනගාටු වෙන මම පෞද්ගලිකව මන්ත්‍රීවරයෙක් විදියට කනගාටු වෙන කාරණයක් විදියට විශේෂයෙන් මේලායිද කියනවා 19 වෙනි සංශෝධනය වහලා ගැසීම තුළ මේ රටට වෙච්ච හානිකර සිදුවීම්. විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විධායක ජනාධිපතිවරයා පත් වෙන්නේ මේ රටේ සමස්ත ජනතාවගේ ඡන්දයෙන්. එදා මෙදා තුර බලයට ආපු හැම ජනාධිපතිවරයෙක්ම එතුමන්ලට යම් වගකීමක් තිබ්බා රටේ තීන්දුව තීරණ ගන්නකොට. යම් යම් වෙලාවල් වල අඩුපාඩු මොන දේ තිබ්බත් හැබැයි එදා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහි වුණත් ඔහුට වුණත් තීන්දුවක් ගද්දී ඔහු කල්පනා කරන්න කටයුතු කරා මේ තීන්දුව රටට ගන්නවද නැද්ද කියන එක. මොකද හේතුව ඔහුට වගකීමක් තිබ්බා ඒ තීන්දුව ගද්දී. හැබැයි එක දිස්ත්‍රික්කයක ජනපද නමින් පත්වෙච්ච අග්‍රාමාත්‍යවරයා අපි දන්නවා ජනාධිපතිවරයා ඡන්ද බලයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයාගේ බලතල විශාල ප්‍රමාණයක් ඔහු යටතට අරගැනීම තුල පහුගිය කාලේ මේ රට කොච්චර තැන්වලදී ජනතාව ඒ තීන්දුව తీරන නිසා අසරණතාවයට පත් වුණාද කියන එක. ඒ වගේම තමයි දැන් මේ උත්තරීතර සභාවට පත් වෙන මන්ත්‍රීවරුන්ගෙන් තමයි ව්‍යවස්ථායක දායක සභාවට සභිකයෝ පත් වෙන්නේ. මේ ඊට අමතරව මන්ත්‍රීවරුන් නොවන සමාජිකයෝ 3 දෙනෙක්වත් කරන්න අයිතියක් තිබෙනවා. ඒ තුල ඒ අය කවදාවත් හැබැයි මේ අය අයින් වෙන්නේ නැහැ. ඒ කාලේ දීර්ඝ වෙනකල් පාර්ලිමේන්තුව විසිරෙව්වත් මොනවා වුණත් මේ අයගේ සමාජිකත්වයේ තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුල ව්‍යවස්ථාදායක සභාවම ස්වාධීනයිද කියන ප්‍රශ්නේ අපිට මතුවේ. ඒ විතරක් නෙමෙයි මැතිවරණ කොමිෂන් සභාව අපිට ප්‍රශ්න ගණනාවක් පැන නැගිච්ච වෙලාවල් තිබ්බා මේ පත්වෙච්ච සමාජිකයෝන්ගේ මතුවෙච්ච ගැටලු සම්බන්ධයෙන්.
ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක්.
ඒ නිසා පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ මේ 19 වෙනි සංශෝධනය අපේ ජනතාවේ වරම දුන්නේ කවුරු මොනවා කිව්වා? මේ රටේ ජනතාවගෙන් 3/2 19 වෙනි සංශෝධනය අපි ඉවත් කරන්න ඕන කියද්දි එයට ගරු කරලයි ජනතාව ඡන්දේ දීලා තියෙන්නේ. මේ දැක්ක ඊයේ අධිකරණ තීන්දුවක් විවේචනය කරමු. අපි කවදාවත් අධිකරණ තීන්දුව විවේචනය කරන්න කටයුතු කරලා නැහැ. ඒ නිසා අපි කනගාටු වෙනවා. ඊයේ අපේ සහෝදර මන්ත්‍රීතුමාට දිවුරුම් දෙන්නේ අධිකරණය දුන්න තීන්දුවත් එක්ක ඒගත් ක්‍රියාමාර්ග සම්බන්ධයි. මේ දකින්නේ බංකොලොත් භාවය නිසා රටේ ජනතාව හොඳ වැඩ කොටසක් මේ රටට කරන්න ජනාධිපතිතුමාටත් මේ රජයටත් බලය දීලා තියෙනවා. අපි මේ මාර්ගය නිවැරදිව යනවා. මේ මාර්ගය තුල මේ රටේ ජනතාවට සේවය කරන්න හරි ආකාරයෙන් අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාන්තය, ඒ වගේම අප රට තුල නැවත එදා සිරිමාවෝ මැතිනියගේ සංකල්පය ගෙනල්ලා දේශීය වශයෙන් කුඩා කර්මාන්ත ඇති කළා, ඒ නිෂ්පාදන වගේ සේවා අංශය සංචාර කර්මාන්තය දියුණු කරලා අපේ රට ආර්ථික වශයෙන් නැගිටවන්න, ආර්ථික සංග්‍රාමයකට මේ රට ගෙනියන්න 2020-2025 කාලය තුල අපි කටයුතු කරමු. 2015 ඔබතුමන්ලගේ එක් මන්ත්‍රීතුමේ කියලා තියෙනවා, අපේ ජෝන් නමරතුංග මැතිතුමා මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමෙක්ම කියනවා, මේ ආණ්ඩුව හිටපු ප්‍රධාන ඇමතිවරයෙක් කියනවා, මට විනාඩියක් දෙන්න, මේ ආණ්ඩුව පැහැදිලිවම අවුරුදු 10ක් යනවායි කියනවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පරිණත අධ්‍යක්ෂින් තියෙන දේශපාලක. එසා අපි කියන්නේ මේ රටට හොඳ වැඩ කොටසක් කරන්න අපි එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තුන්පාරක් හිතලා වැඩ කරන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමා. ඒ නිසා අන්නේ මේ රටේ ජනතාව නැගිටවන්න. එකක් ඔබතුමාලගේ පාලන කාර්යය නිසා මේ රට ආර්ථික වශයෙන් වැටෙද්දී බටකාපු ජනතාව ලෝකේ මුණ දූපු කොයිත් වසංගතේ නිසා එතනිනු පල්ලෙහාට වැටිච්ච මේ රට ආර්ථික ප්‍රබෝධයක් ඇති කරන්න විපක්ෂයේ විදියට ඔබේ වගකීම යුතුකම ඉෂ්ට කරන්න ඒකේ තීන්දුව තීරණ ගන්න රටේ ජනතාව දුවිලා තිබ්බ ජනවරමේ විධායක ජනාධිපතිවරයාගේ අතපය බැඳලා දාපු ඒ අංගවිකල 19 වෙනි සංශෝධනය අපි ඉවත් කරන්න ඔබ සියලු දෙනාගේ ඒ සඳහා සහයෝගයේ ජනතාවගේ අතිබහුතර ජනතාවගේ ඒ වරමට ගරු කළා එකතු වෙන්නයි කියන ඉල්ලීමත් විශේෂයෙන් මේ වෙලාවේදී කරමින් ඔබතුමන්ට අපේ ස්තුතිය පුද කරමින් මගේ අදහස් දැක්වීම හමාරක.
ගරු මන්ත්‍රී ප්‍රදීප් පුඳුකොඩ මැතිතුමා විනාඩි 7ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මූලස්තුරු ආරෝඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද නිෂ්පාදන බදු පනත යටතේ ඒ පිළිබඳ විවාදය ආරම්භ කරන මොහොතේ සභාවේ සභාව ආමන්ත්‍රණය කරන ලැබීම මාරද භාග්‍යයක් කොට සලකනවා. විශේෂයෙන්ම උත්තර දෙන්නට ඕනේ අපේ කාවින්ද ජාවර්ධන මන්ත්‍රීතුමා මීට සුළු මොහොතකට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳවත් ඒ පාස්කු ප්‍රහාරය එල්ල කරන්නට මුල්ලුණු ඒ ත්‍රස්තවාදීන් පිළිබඳවත් මේ සභාවට කරුණු ඉදිරිපත් කරා. මා විශේෂයෙන් මතක් කරන්නට ඕනේ පසුගිය ආණ්ඩු කාල සීමාව තුළ බුද්ධිංශ කඩාවට්ටලා බුද්ධිංශ නිලධාරීන් යුද හමුදාවේ සිටින සිරගත කරලා රටක ආරක්ෂාව සහතික කරන්නට කැපවෙන හමුදා නිලධාරීන්ට රණවිරුවන්ට අමු අමුවේ පහර දීලා ඒ කළපු කාර්යයන්වල අවසන් ප්‍රතිඵලය හැටියට තමයි පාස්කු ප්‍රහාරයට මේ රටේ ජනතාව මුහුණ දෙන්නේ. අපේ අහිංසක කතෝලික භක්තිකයන් 300ක් අමු අමුවේ ඝාතනය කරන්නේ පසුගිය ආණ්ඩුවේ ආරක්ෂාව පිළිබඳව ඔවුන් තුළ තිබ්බ සැලකිල්ලට උත්තරයක් හැටියට. ඒ නිසා ගරු මූලාසුනාරූඪ මන්ත්‍රීතුමනි, මා කියන්නට ඕනේ පැහැදිලිවම බුද්ධිංශ මගින් ඒ ත්‍රස්තවාදීන් ඉන්න තැන් ත්‍රස්තවාදීන්ගේ නම්, ත්‍රස්තවාදීන්ගේ දුරකථනාංක, ත්‍රස්තවාදීන්ගේ හැඳුනුම්පත් අංක, ත්‍රස්තවාදීන් යන එන තැන්, ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන වෙලාව, ප්‍රහාරය එල්ල කරන ස්ථාන පැහැදිලිවම දන්නවා තිබියදී
රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන සත පහකවත් ගණන් ගත්තේ නැති පසුගිය ආණ්ඩුව වර්තමානයේ පාස්කු ප්‍රහාරයේ මොකද්ද? බුද්ධයන්ස අකර්මණ්‍ය කරන එකයි බුද්ධයන්ස තොරතුරු ලබා දුන්නාම ඒවට ක්‍රියා නොකරන එකයි දෙකක් මන්ත්‍රීතුමා. බුද්ධයන්ස අකර්මණ්‍ය කරනවායි කියන්නේ බුද්ධයන්ස දුන්න තොරතුරු හරියාකාර ක්‍රියාත්මක නොකරනවායි කියන දෙකක්. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න මන්ත්‍රීතුමා. ඔබතුමාට මම උත්තර බඳින්න බැඳිලා නැහැ. ඒ නිසා ජනතාව දන්නවා අපි 2009 මේ රටේ දශක 3ක් පැවති ත්‍රස්තවාදය අවසන් කරලා මේ රටේ ජනතාවට නිදහස ලබා දුන්නු ආණ්ඩුවක සමාජිකයෝ හැටියට එදා මේ රටේ දශක 3ක් පැවති යුද්ධයට නිදහස යුද්ධය අවසන් කරන්නට කැපවෙච්ච නායකයෝ අද අපේ පක්ෂය තුල සිටින නායකයෝ. ඒ නිසා මේ රටේ පැවතිච්ච සෑම අභියෝගයක් ජයග්‍රහණය කරවන්නටම කැපවෙච්ච නායකයෝ මේ වාමවාදී දේශපාලන තුල සිටිනවයි කියන එක සමස්ත ශ්‍රී ලාංකික ජනතාව දන්නවා. ඒ නිසා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා කුමන්ත්‍රණකාරී ලෙස අපේ ආණ්ඩුව පළවා හැරලා ලබාගත් ආණ්ඩුව පසුගිය අවුරුදු 5ක කාල සීමාව තුළ වර්තමානයේ විපක්ෂය අපිට චෝදනා කරනවා මේ බදු ප්‍රතිපත්ති ඒ වගේම ආර්ථිකය ගැන කතා කරනවා මේ ආර්ථික සෑම ආර්ථික ප්‍රතිපත්තියකම ඒ වගේම ආර්ථිකයක ප්‍රතිඵලය එක් රජයක් සතුව තියෙන ආර්ථික ප්‍රතිපත්තිවල අවසන් ප්‍රතිඵලය නොවේ කරු මූලාස්තුරාරුඩ මන්ත්‍රීතුමනි. ඒ නිසා මා කියන්නට ඕනේ අද මේ රට අපි බාරගන්නේ නැවත වතාවක් විශාල අභියෝග රාශියකට මුහුණ දෙමින් පවතින මොහොතක
මන්ත්‍රීතුමනි විනාඩි දෙකක් කාලයක් තව ඔබතුමා
විශේෂයෙන් කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේ සියලුම රටවල් අද ආර්ථිකම වශයෙන් කඩාගෙන වැටෙද්දී අපි දකිනවා අද සංවර්ධිත රටවල් පවා ආර්ථික වර්ධන වේගය ඍණ 6 සිට 8 දක්වාද කඩා වැටිලා තියෙනවා. ඒ වගේම ගෝලීය ආර්ථිකය අද 3%කට පසුබෑමකට අද ලක් වෙලා තියෙනවා. ඒ නිසා මා දකිනවා එවැනි වාතාවරණයක් තුළ අපේ රටේ ජනතාවට තවමත් අපේ රටේ මිල පාලනය කරලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටාපිටාවක් අපේ ආණ්ඩුව සකසලා තියෙනවා. ඒ වගේම මා කියන්නට කැමති රටක ආර්ථිකය ශක්තිමත් කරන මේ රටේ ආර්ථිකයට මූල්‍යම ශක්තිය ලබා දෙන ප්‍රධානතම මාර්ග හතරම අද අවහිර වෙලා තියෙනවා. ඒ තුලින් මා මුලින්ම ඉදිරිපත් කරන්න කැමති අපේ රටේ අපනයන ආදායම අද බිලියන 1.5ක වැටීමක් අද මේ රට තුල අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය තුල අද සංචාරකයන් මේ රටට පැමිණීම සීමා වෙලා තියෙනවා. සංචාරක ක්ෂේත්‍රය තුලින් රට ලැබුණු ආදායම අද අපේ රටට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන් තුලින් මේ රට ලැබුණු ආදායම අද පහත මට්ටමකට වැටලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා අද විදේශගත ශ්‍රමිකයන් මේ රට පැමිණීමෙන් අනතුරුව නැවත වතාවක් විදේශීය රැකියාවලට යෑමට දක්වන කැමැත්තෙහි යම්කිසි අඩුවක් අද තියෙනවායි කියන එක අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම අපි දකින්නට ඕනේ විදේශීය ආයෝජන පසුගිය ආණ්ඩුව තිබුණු කාල සීමාව තුළ විදේශිකයන්ගේ මේ රට ආයෝජනය කිරීමට තිබ කැමැත්ත බොහෝ සෙයින් අඩු වූ බව අපිට දක්නට ලැබෙනවා පසුගිය අවුරුදු 5ක කාල සීමාව තුළ ඒ රජයගෙන ගිය ප්‍රතිපත්ති තුළ අපිට දකින්නට ලැබුණා විදේශික ආයෝජකයන් මේ රටේ විදේශීය ආයෝජන ගෙනෙන්නට කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒ නිසා මා ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපේ මූලාසනවරුගේ මන්ත්‍රීතුමාට තවත් කාරණා රාශියක් සභාවට ඉදිරිපත් කරන්න තිබුණත් ඔබතුමාගේ කාලය මා වෙනුවෙන් වෙන්කර තිබ කාලය අවසන් වෙයි මගේ වචන සල්පය අවසන් කරන බවත් ස්තුති.
කරු ඩීබි හේරත් මෙතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
මුලාසන රෝඩ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මුලාසනේ ඉන්න වෙලාවක කතා කරන්න අවස්ථාවක් ලැබීම සතුටට කාරණාවක් වගේම මම සුබ පතන්න අවස්ථාවක් කරගන්නවා මේක. අද අපේ අග්‍රාමාත්‍යවර මුදල් ඇමතිතුමා හැටියට නිෂ්පාදන බදු විශේෂ විදිදාන පනත ඉදිරිපත් කරපු වෙලාව විශේෂයෙන් රටක් හැටියට රටේ ඉදිරි ගමනට හේතු සාධක වෙන මුදල් උපයා ගැනීමේ ක්‍රියාවලියට බදු සහ ලබා දීම අවශ්‍ය වෙනවා. බදු ලබා ගන්නකොට ජනතාව පීඩනයටපත් නොකර ඒ ලබා ගන්න මුදල් ආයෝජනයන් බවට පත් කිරීමේ වගකීම පාලක පක්ෂයක් හැටියට බාර ගන්න ඕන වෙලාවක්. අපි දන්නවා මේ කාලවකවානු තුල මේ රටේ ආර්ථිකය හසුරවපු ක්‍රමවේදයන් පිළිබඳව ගත්තහම අතීත අත්දැකීම් ඒ වගේම වර්තමාන අත්දැකීම් එකිනෙකට ගත්තහම විශේෂයෙන් පරස්පර අවස්ථාවල් අපි දකිනවා. අපි දැක්කා 2005 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයෙකු හැටියට රට බාරගන්න වෙලාවේ රටේ ණයබර තිබුණා දළ දේශීය නිෂ්පාදනයෙන් 91%. එතුමගේ කාලය තුළ එය 71% දක්වා පහත හෙලන්න කටයුතු කරපු ආර්ථික ක්‍රමවේදයක් මේ රට තුළින් තිබුණා. ආපහු නැවතවතාවක් මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත් වෙනකොට දළ දේශීය නිෂ්පාදනයෙන් 93%ක ණයබරක් එක තමයි රට බාරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අත්දැකීම් එක ගත්තහම මහින්ද රාජපක්ෂ යුගය මේ රටේ ජනතාව බදු බලේ බර නොදී රටට හොඳ පාලන ක්‍රමයක් නිර්මාණය කරලා රටේ මුල්‍ය ප්‍රතිපත්තිය ජනතාවට ගැළපෙන විදිහට හසුරවපු හැටි අපි දැක්කා. ඒ කාලවකවානුව තුළ රටේ නිෂ්පාදනය වෙනුවෙන් කරපු මෙහෙවර මේ රටේ කෘෂිකර්මාන්තය නිරත වෙලා ඉන්න ජනතාව කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා කන්න 19ක් 350ට පොහොර ටික දීලා මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්නට විශාල වෙහෙසක් ගත්තා. ඒ නිසාම අපේ රට සහලින් ස්වයංපෝෂිත වුණා විතරක් නෙවෙයි එළවලු පළතුරු සහ වැවිලි භෝග වලින් ශක්තිමත් විදිහට ආර්ථිකයට වටිනාකම් එකතු වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට අපේ රටේ ජනතාව තාමත්ම වටිනා ජීවිත ගත කරා. විශේෂයෙන්ම තමන්ගේ ආහාර වේල පෝෂ්‍යදායී විදිහට ලබා ගන්න, ඒ වගේම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, ඒ වගේම රටේ අනාගතය වගේම ඔවුන්ගේ පවුල්වල අනාගතය නිර්මාණය කරගන්න කටයුතු කරා. මහින්ද යුදයේ තාක්ෂණ විද්‍යාගාර හඳුන්වා දුන්නු ඒ යුගය රටේ විතරක් නෙමෙයි මුළු විශ්වෙම ජයගන්න පුළුවන් දරුවෙක් හදන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය වුණා. ඒ සියලු කාරණා කටයුතුලට අමතරව ආර්ථිකයට වටිනාකම් එකතු වුණාම අපේ පවුල්වල ජීවන මට්ටම ඉහළ ගිහිල්ලා ඒ පවුල්වලට නිවාසවලට රෝදා 3-4 වාහන ඇවිල්ලා ඔවුන් සුවපහසු ජීවිත ගත කරා. ඒ වගේ පසුබිමක් තුළ කටයුතු කරපු අත්දැකීම් තියෙන ජනතාව එවකට තිබිච්ච ඒ සමාජ වටපිටාව තුළ ඔවුන්ගේ මානසික මට්ටම වෙනස් කරන්න ක්‍රියාත්මක වෙච්ච ජාතික සහ විජාතික බලවේගවලට රැවටිලා නැවත වතාවක් වෙනස් පරමාර්ථයක් වෙනුවෙන් 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මැතිවරණ
දෙකක කාලයක් ඔබතුමාට ලැබුණා.
ඔබ සතුති. ඉන් අනතුරුව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රටට සිද්ධ වුණා නම් හැම එකක්ම අයහපත් විදියට රටේ සංවර්ධනය සහමුලේ මැන හිටියා. ඒ වගේම දේශීය නිෂ්පාදන කඩාගෙන වැටුණා. මුං ඇට ටික කව්පි ටික කොරක්කන් ටික විදේශීය රටවල වලින් ආනයනය කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ජාතික සම්පත් විකුණන ක්‍රමවේදයකට අරගෙන ගියා වුණ. ඒ වගේම විජාතික බලවේග බහුජාතික සමාගම්වල ක්‍රමෝපායන් වලට රටේ පාලන ක්‍රමයේ යටත් වුණාම ගම්බද ජනතාවට ජීවන මට්ටම කඩාගෙන වැටුණාම ඔවුන් හැම කෙනෙක්ම දුක්ඛිත තත්ත්වයට පත් වුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ සහමුලෙන් මැන හිටියා. පළාත් පාලන මැතිවරණයේ අවුරුදු 2.5ක් කල් දාලා පළාත් සභා මැතිවරණය තහනම් කරපු යුගයක් අපි දැක්කා. මේ සියලු කාරණා කටයුතු වල ප්‍රතිඵල හැම වෙනකොට අනිත් පැත්තේ සහාරාලා නිර්මාණය වෙලා මෙරටේ මිනිස්සුන්ගේ ජීවිතවලට තිබිච්ච ආරක්ෂාව සහමුලෙන් මැන හිටියා. කඩාගෙන වැටුණු ආර්ථිකය
තුමනි කාලය අවසන් වෙනවා තුමා.
තව විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. කඩාගෙන වැටුණු ආර්ථිකයක් විතරක් නෙවෙයි අනාගතය පිළිබඳව අවදානම් තත්ත්වයක් තිබිච්ච වෙලාවක ජනතාව තීන්දුවක් ගත්තා. තීන්දුවේ තීන්දුවේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ රටට හොඳ ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ. දේශීය ආර්ථිකයට වටිනාකමක් දෙන්න, විජාතිකයන් වලගේ බලවේගවලට වඩා රටේ බලවේගවලට වටිනාකමක් දෙන්න විශ්වාසයක් තියපු ජනාධිපතිවරයෙක්. එවගේම 3/2 පාර්ලිමේන්තුවක් හදලා හොඳ අපේ අගමැතිවරයෙක් යටතේ හොඳ පරිපාලන ක්‍රමයක් රටට හඳුන්වා දීමේ අපේක්ෂාවෙන් තමයි ජනතාව මේ වරම දුන්නේ. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා මේ දේ ඉටු කරන්න. අද වර්තමානයේ වෙනකොට මේ රටේ තිබිච්ච ක්‍රමවේදය තුළ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක නොගැලපෙන විවාහයකට ගියපු හින්දා නිර්මාණය වෙච්ච 19 වෙනි විවස්ථාව නැවත වතාවක් 20 වෙනි සංශෝධනයත් එක්ක අපිට නිවැරදි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කාරණාවට එල්බගත්ත පාර්ලිමේන්තුවක් තුළ මේ රටේ අනාගතය නිර්මාණය කිරීමේ අපේක්ෂාව අපි හැමදෙනාම තුළම ආණ්ඩු පක්ෂයේ තියෙන අය හැටියට
අවසන් කරන්න
සභාව එක සම්බන්ධ වෙන. බොහොම ස්තුතියි.